පිලේකනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා
ගරු කතානායකතුමනි රජයේ ගිණුම් පිළිබඳ කාර්ය සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 194 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව සහ රජයේ ගිණුම් පිළිබඳ කාර්ය සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ගම්පා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 194 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා රජයේ ගිණුම් පිළිබඳ කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2022 අංක 43 දරන විසර්ජන පනතේ 6.1 වගන්තිය යටතේ 2021-1 සිට 2023-1.31 දක්වා ජාතික ආයව දෙපාර්තමේන්තුවේ වැසීෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ අදිශ්‍ය අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූර්ක වෙන් කිරීම පිළිබඳ සටහන මම ඉදිරිපත් කරමි.
ගරු අධ්‍යාපන ඇමතුම
ගරු කතානායකතුමනි 2020 සහ 2021 වර්ෂ සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
පෙත්සම් පිළිගැන්වීම සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලි මැතිනිය.
ගරු කතානායකතුමනි, නයනමඩම නැගිනහිර නයනමඩම අංක 249 ඇලයිරක් ඒ දරණ ස්ථානෙහි පදිංචි PWR ප්‍රනාන්දු මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
බුද්ධිගපති නමැතුමා.
ගරු කතානායකතුමනි, ගාල්ල නාගොඩ කුරුපනාව පැඟිරි කනත්ත වත්ත යන ලිපිනේ පදිංචි ආනන්ද කාර්යවසම් මහතාගෙන් ලැබුණු පෙත්සමක්, කරගොඩ උයන්ගොඩ ගණේගොඩ රජගෙදර යන ලිපිනේ පදිංචි PW අබේගුණසේකර මහතාගෙන් ලැබුණු පෙත්සමක්, කැකනදුර නාක්කුට්ටියගම අංක 482 දරණ ස්ථානයේ පදිංචි සමිත් පැතුම් ලියනගේ මහතාගෙන් ලැබුණු පෙත්සමක් වශයෙන් පෙත්සම් තුනක් පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ය සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න චමින්ද විජේසිරි මැතිතුමා.
මහා බැංකුව බැඳුම් කර ප්‍රශ්න අහනවා කරගතන
වසන්තයාප බණ්ඩාර මැතිතුමා.
මට දුන්න අහනවා, එකත් අහනවා, දෙනවා නම් අහනවා, නිකන් දෙනවා අහනවා කොම්මට
ප්‍රශ්න
අහනවා. ගරු කතානායකතුමනි,
පරිසරය මැතිතුමා.
Answer to question A, 1, it has been decided at the discussion held at the Ministry on 19th October 2022 regarding the Warathanna Hakinda Export Processing Zone to unveil facts regarding the effect caused to the environment by the pine cultivation by conducting a scientific study. A, 2, the Ministry of Wildlife and Forestry Resources has reported that 3,871.4 hectares of pinus forest plantation is located in the Kendi district, out of which 819.6 hectares are on lands belonging to the Forestry Conservation Department. Trees on 40.5 hectares of land have been felled and turned into indigenous broadleaf forest plantation, and the remaining pinus plantation management can be outlined as follows. That is, extent of pinus forest plantation on lands belonging to the Forest Conservation Department in Navalapitiya, 120.3 hectares, Hunnasgiriya, 60.2 hectares, out of which 5.5 hectares of it is on lands belonging to the Forest Conservation Department, and 54.7 is within the Randanagala Ranthambe Sanctuary, Kendi 12.6 hectares, Knuckles Reserve 586 hectares. Extent of pinus forest plantation leased out for extraction of raisins, including in 2023, Navalapitiya 108.9 hectares. Extent of pinus forest plantation proposed for felling completely in the year 2022, Navalapitiya 10 hectares. The remainder of the pinus forest plantation in hectares, that is Navalapitiya 1.4, Hunaskiriya 60.2, Kandy 12.6. Whether or not these forest plantation can be given for felling and the reasons for it, Navalapitiya earmarked for felling in the year 2023, Hunaskiriya, the pinus forest cultivation on the 5.5 hectares of land belonging to the Forest Conservation Department is earmarked for felling in the year 2023, as cultivation on 54.7 hectares is within the Randanigala Ranthampe Sanctuary. It is managed by the Wildlife Department. In Kandy, that is, cannot be felled as they are turning into natural forest. In Knuckles Reserve area, belongs to the Land Reform Commission. Acquisition process is in progress. Follow-up action is taken as per the Knuckles management plan, as it is located within the Knuckles Reserve. Question B. 1. The Ministry of Wildlife and Forestry Reserve Resources Conservation has reported that approximately 16,000 hectares of pinus cultivation has been established in environmentally sensitive water catchment areas at present. B2. 60% of these pinus plantations have been established on lands belonging to the Forest Conservation Department, while 38% of the cultivation has been established on lands belong to the Land Reform Commission. The Ministry of Wildlife and Forestry Resources Conservation has reported that these plantations are situated in the district of Badullak, Kegol, Matale, Mondragala, Kandy, Nuerelia, Matara, Gambaha, Ratnapura, Kalutura, Hambandota, and Jaffna. The Ministry of Wildlife and Forest Resources Conservation has reported that these are about 22,000 hectares of eucalyptus forest plantations that have been established, and they are situated in the districts of Ampara, Kurunagala, Polannaru, Andradapura, Matala, Puttalam, Badulla, Matara, Ratnapura, Hambandota, Mondragala, Trincomalee, Kandy, Mullai Thivu, Kegol, and Nuerelia. B3, the Ministry of Wildlife and Forest Resources Conservation has reported that the pinus and eucalyptus trees have cultivated on lands belonging to the Forest Conservation Department are managed according to the Forest Cultivation Management Plan based on the need for forest plantation conservation and timber production purposes. The Ministry of Wildlife and Forest Resources Conservation has reported that the pinus forest plantations have been established on lands belonging to the Land Reform Commission, mostly aiming at conservation purposes. Therefore, such forest plantations situated in such environmentally sensitive areas should be conserved, and if any of the forest plantations found in any lands belonging to the Land Reform Commission located outside are disposed of for some development activities other than the forest cultivation activities carried out by the Forest Cultivation Department, it should be followed up in accordance with the standard procedure. Thank you. B, number C, it doesn't arise.
Again, Palavini Athur Prashya Garu Kathanayakathumani. Athurma me madhyama kandukare pura finas saha turpentine ka sidikirima aarambha kale. ගරු කතානායකතුමනි කඩදාසි නිෂ්පාදනයේ අමුද්‍රව්‍යයක් විදිහට දැන් මේ කඩදාසි නිෂ්පාදනය කෙසේ වෙතත් ඇත්තම මුළු මධ්‍යම කඳුකරේ පුරාම මේ ෆයිනස් සහ ටර්පන්ටයින් ගස් ඉතාම දැවැන්ත ලෙස පැතිරිලා තිබෙනවා. එතකොට මේ නිසා ඇත්තටම අපේ මහනුවර දිස්ත්‍රික්කයටත් ඒ වගේම තදාසන්න දිස්ත්‍රික්කවල ඉතා ප්‍රබල විදිහට වනසතුන්ට ආහාරයක් ඇත්තේ නැහැ මේ කඳුකර ප්‍රදේශවල. මොකද ටර්පන්ටයින් සහ ෆයිනස් ගස් වලින් කිසිම ඵලදායිතාවයක් ඇති වෙන්නේ නැහැ මේ වන සතුන්ට. ඒ නිසා ඊටාම බරපතල විදියට මහනුවර නගරේ පුරාත් ඇත්තම වඳුරෝ සහ ඒ කියන්නේ රිලව් විශාල වශයෙන් ගහණය වැඩි වෙලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අද වගාවට ප්‍රබලතම හානිකර සතා බවට පරිවර්තනය වෙලා තියෙනවා මේ සත්ව හානිය. ඒ නිසා මම ඔබතුමාට මේ කාරණාව මීට කලිමුත් මතක් කරා. ඊට ඔබතුමාට කලින් හිටපු අපේ පරිසර අමාත්‍යතුමාටත් විශේෂයෙන්ම මේ කාරණාව වනජීවීකත් එක්ක සම්බන්ධ බව මම දන්නවා. නමුත් ඔබතුමා ඊටම ඵලදායක අමාත්‍යවරයෙක් විදියට අපට පරිසර අමාත්‍යාංශයේ මූලිකත්වයේ යටතේ ඒකාබද්ධ වැඩසටහනක් ආරම්භ කරන්නට බැරිද? මේ පරිසර පද්ධතීන් විනාශ කරලා ඉතිහාසයේ තුල ඇති වෙලා තියෙන මේ ඛේදජනක තත්ත්වය නිසා තමයි වනසතුන්ට ආහාර නැතුව නගරයට එන්න වෙලා තියෙන්නේ. ඒ නිසා වගාව හානි කරන්නේ. ඒ නිසා අපට බැරිද පරිසර අමාත්‍යාංශයේ මූලිකත්වයේ කොටගෙන අනෙකුත් වනජීවී අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය වගේ දේවල් ඒකාබද්ධ කරලා මේ වනසත්ව හානියට පරිසර අමාත්‍යාංශයේ විදිහට මේ පරිසර හානියත් පදනම් කරගෙන අපිට වැඩසටහනක් ආරම්භ කරන්න බැරිද කියන සාධාරණ ප්‍රශ්නය මම ඔබතුමාගෙන් අහන්නේ.
As the honorable minister requested, it's a good idea. Maybe we'll have a meeting with the honorable minister, honorable member and other relevant ministries. And සාකච්ඡා කරලා අපි take some action. Okay.
ගරු කතානායකතුමනි, ඇත්තටම මහනුවර දිස්ත්‍රික්කයේ හුදකලා ගම්මාන ප්‍රධාන වශයෙන්ම මැදකලේ උඩගල දෙබොක්ක ගලමුදුර කියන ගම්මාන තුන, ඒ කියන්නේ පවුල් සාමාන්‍යයෙන් 100කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වෙනවා. මේ ගම්මානයේ මැදකලේ උඩගල දෙබොක්ක කිව්වොත් එහෙම ගරු කතානායකතුමනි, සාමාන්‍යයෙන් කිලෝමීටර් 7ක් වගේ ප්‍රමාණයක් කන්ද උඩට තමයි ගමන් කරන්න තියෙන්නේ. ඇත්තටම උඩ ඉන්න මේ පවුල් 100ක වගේ ප්‍රමාණය මැදකලේ ගලමුදුන සහ ඒ කියන්නේ උඩගල දෙබොක්ක කියන ගම්මාන තුනේ මේ ඉන්න මිනිස්සු කණ්ඩායම ස්වයංපෝෂිත ජීවන රටාවක් අනුගමනය කරනවා. නමුත් විශේෂයෙන්ම වනජීවීක මධ්‍යම පරිසර අධිකාරිය නිතරම කියන කතාව තමයි මේ අය පරිසරය විනාශ කරනවා, ගස් කපනවා, ඒ ආදි වශයෙන්. එයා ඒ අනුව පොලිසියට සහ හිරේ දාන අවස්ථා තියෙනවා. මම අපේ ගරු අමාත්‍යතුමාගේ විමසීමක් කරන්නේ ඇත්තටම මේ අය කිසිම කෙනෙකුට හානි නොකර ජීවත් වෙන්නේ. මධ්‍යම පරිසර අධිකාරිය සහ විවිධ නීති රෙගුලාසි යටතේ මේ මිනිසුන් අත්අඩංගුවට ගන්න කාරණා සාධාරණව තියෙන්න පුළුවන්. මම ඔබතුමාට ඉල්ලීමක් කරනවා, ඇත්තටම උඩපැලස්ස ගොවිගම්මානයේ ආශ්‍රිතවත්, ඒ වගේම මීගහමඩ වැව ආශ්‍රිතවත් මම නිරීක්ෂණය කරා රජයේ ඉඩම් ඕනතරම් තිබෙනවා. මං කියන්නේ ප්‍රමාණවත් ඉඩම් ලබා දීමක් කරහා අපට පරිසර අමාත්‍යාංශයේ මැදිහත් වෙලා වැඩසටහනක් ආරම්භ කරොත් ඒ කඳුකර ප්‍රදේශයේ අක්කර 1500කට වැඩි ප්‍රමාණයක් නකල් සාක්ෂිතයට ඒකාබද්ධ වෙනවා. පරිසර හානියක් ඇති වෙන්නේ නැහැ. මම කියන්නේ අපි අක්කර 100ක් පල්ලෙහෙන් දුන්නොත් අපට අක්කර 1500ක් පරිසරය ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ නිසා මම ඔබතුමාගෙන් මට කාලයක් දෙනවා නම් මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන්. මේ හුදකලා මිනිස්සු ඇත්ත වශයෙන්ම අපේ රටේ මිනිස්සු. පාසලේ ඉන්න ළමයි 7 දෙනයි 9 දෙනයි. ඒ ළමයි 9 දෙනා 8 පන්තියෙන් පස්සේ ඉස්කෝලේට යන්න පන්තියක් නැහැ. ඒ මැදකැලේ කැලේටම මේ ළමයි පරවෙලා යනවා. සමන් ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, කරුණා කරලා මේ හුදකලා ගම්මාන තුන ආශ්‍රිතව අපි පරිසර වැඩසටහනක් විදියට මේ වැඩසටහන ආරම්භ කරන්න ඔබතුමා මට දිනයක් ලබා දෙන්න සාකච්ඡාවක් වෙනුවෙන්.
Thank you, Honorable Member. I would be very happy to look at your proposal and we'll call for all relevant authorities concerned and take necessary action.
Thank you. ගායන්ත කරුණාතිලක මැතිතුමා. ගායන්ත කරුණාතිලක මැතිතුමා ඔබතුමාගේ ප්‍රශ්නය
අහනවා කතානායකතුමනි.
මොකද්ද වීරසමුණ වීරසිංහ මන්ත්‍රීතුමා?
කතානායකතුමනි, පරිසර මැතිතුමාගේ එකඟතාවය ලැබෙනවා නම් මේ ප්‍රශ්නේ යොමුගත වෙලා තියෙන්නේ මධ්‍යම කඳුකරයට. නමුත් කතානායකතුමනි, ඔබතුමා දන්නවා ඔබතුමාත් අපි ජීවත් වෙන පහතරට තෙත් කලාපෙත් මේ ෆයිනස් සහ මේ ටර්පන්ටයින් වලින් තියෙන හානිය මේ හා සමාන ප්‍රශ්න ප්‍රමාණයක් මේ ඉදිරිපත් කරපු සියලු දේ තියෙනවා. දැන් මේ ඉවත් කිරීමේ ක්‍රියාවලිය ගරු පරිසර ඇමැතුමනි මම දන්නේ ඔබතුමාගේ අවධානය යොමු කරනවා. මේ ඉවත් කිරීමේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙලා තියෙන්නේ. ගරු නසීර් අහමඩ් ඇමැතුමා,
දැන් මේ මධ්‍යම කඳුකරයට තියෙන මේ ප්‍රශ්නය මේ හා සමානව පහතරට තෙත් කලාපයේ තියෙන ගරු කතානායකතුමා අපි ජීවත් වෙන මාතර දිස්ත්‍රික්කයේ විශාල කලවල් ප්‍රමාණයක් මේ ටර්පන්සයින් සහ මේ ෆයිනස් වල විශාල හානියක් තියෙනවා. පහුගිය කාලේ මේ විවත් කරන්න කටයුතු කරා. නමුත් ඒ ක්‍රියාවලිය ඉතාමත් මන්දගාමි වෙන්නේ පහසු ප්‍රදේශ විතරයි කරන්නේ. ඒ වගේම ඔබතුමාගේ ගෞරවයෙන් අවධානය යොමු කරනවා පහුගිය කාලේ මේ හා සමාන මේ විදේශීය සාඛ්‍යයන් ප්‍රවර්ධනය කරන වන සම්පත් දෙපාර්තමේන්තුවම අමාත්‍යාංශ විදියට වැඩසටහන් ක්‍රියාත්මක කරා. විශේෂයෙන් ගත්තම ඇකේසියා කියන සාඛ්‍ය. අද මීටත් වඩා ලොකු හානියක් ඇකේසියා සාඛ්‍ය තුළ සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ජෛව විවිධත්වයට මේ මැස්සන්ට දෙබරුන්ට ඒ බඹරුන්ට ඒ විශාල හානියක් සිද්ධ වෙනවා. දැන් මේක ඉවත් කිරීමේ ක්‍රමයේදී කිසිම ආකාරකින් සිද්ධ වෙන්නේ නැහැ. අවාසනාවට කාරණාව වන සම්පත් දෙපාර්තමේන්තුවේ තියෙන පළ තවන් වලින් තවමත් ඇකේසියා වගේ සාඛ නිකුත් කරනවා පරිසර වැඩසටහන් වලට. ඒක නිසා ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේ පරිසරයට හානි කරන සබඳතාවට හානි කරන ජෛව විද්‍යාවට හානි කරන මේ සාඛයන් ඉවත් කරන්න කටයුතු කරනවා සේම මේ සාඛයන් ප්‍රවර්ධනය සඳහා වෙන වැඩසටහනොත් නවත්තන්න කියන අවධානය යොමු කරනවා. මාතර දිස්ත්‍රික්කයේ ගාල්ල දිස්ත්‍රික්කයේ තියෙන ඒ ෆයිනස් සහ ටර්පන්ටයින් ඉවත් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කරන්න කියන එකත් ඔබතුමාගේ අවධානය යොමු කරනවා.
Thank you, Honourable Member. We will take necessary action. We will call all the relevant authorities concerned and take whatever the possible actions.
Krishikarma Mattuma Pilituru Denne. Krishikarma Mattuma.
Garu, Kathanayakathumani, Gayantha Karunathilaka Mattuma Ahapu Prashnawalata Pilituru A Eka. Pilitura Nuwareliya Kurunagala saha Anuradhapura District Eka Yani Varshika කිරි නිෂ්පාදනයේ ලීටර් මිලියන 40ට වැඩි දිස්ත්‍රික්ක විදියටත් ඒ වගේම යාපනයේ හම්බන්තොට බදුල්ල ගම්පහ පොළොන්නරුව අම්පාර පුත්තල්ම සහ වවුනියා දිස්ත්‍රික්ක වාර්ෂික දියර කිරි නිෂ්පාදනයේ ලීටර් මිලියන 15ත් 40ත් අතර ආ දෙක පිළිතුර දිස්ත්‍රික්ක විදියට නුවරඑළිය 2021 වර්ෂයේදී නිෂ්පාදනය කර දියර කිරි ලීටර් ප්‍රමාණය ලීටර් මිලියන 60.1යි කුරුණෑගල 50.64යි අනුරාධපුර 47.8යි යාපනය 22යි හම්බන්තොට 20.49යි බදුල්ල 19.22යි ගම්පහ 18.39යි පොළොන්නරුව 15.39යි අම්පාර 15.28යි පුත්තලම 15.12යි වවුනියා 15.03යි ආ තුන පිළිතුර 3708කි. ඒක ඇමුණුම අංක දෙකේ සඳහන් වෙනවා. ඇමුණුම විදියට තියෙනවා. ඒක දිග විස්තරයක් ඒක ඔබතුමාට මම ලබා දෙන්නම්. ඊළඟට හතර ප්‍රශ්නයට පිළිතුර මෙතෙක් හඳුන්වා දී නොමැත. කිරි එකතු කිරීම හා සහ ගබඩා කිරීම සඳහා ගබඩා කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා සූර්ය බලයෙන් ක්‍රියාත්මක කරන ලබන කුඩා පරිමාණ කිරි ශීත කිරීමේ තාක්ෂණික ක්‍රම ඉදිරියේදී හඳුන්වා දීමට අවධානය යොමු කර ඇත.
දරු කථානායකතුමනි, පිළිතුරට ස්තුති කරන ගමන් මම ඇමතුමාගෙන් අහන්න කැමතියි. දැන් මේ කිරි නිෂ්පාදනය වැඩි කිරීමේදී ඉතාම වැදගත් දෙයක් තමයි ඒ සතුන්ට පිරිසිදු ජලය, ඒ වගේම පෝෂණ ගුණයෙන් යුතු ආහාර ලබා දීම. පෞගිය කාලේ සත්වාහාර සම්බන්ධයෙන් ඉතාම වැදගත් සංගටකයක් වෙච්ච බඩඉනුගු වගාව නැත්තටම නැති කළා. අඩුගානේ මේ සතුන්ට නිසි කළමනාකරණයකින් යුතුව වගා කරන ලද පෝෂ තුන ලබා දීමට වැඩපිළිවෙලක් මේ වෙනකොට තියෙනවද කියලා මම දැනගන්න කැමතියි.
ඔබතුමත් දන්න පරිදි පසුගිය අවස්ථාවේ බඩඉනුගු නිෂ්පාදනය ශීඝ්‍රයෙන් පහළ ගියා. මේ කාබනික පොහොර ප්‍රශ්නය නිසා, කියන්නේ අවශ්‍ය පොහොර ලබා දීමේ ගැටලුව නිසා ගොවීන් ඉවත් වීමක් සිදු වුණා. නැවතීම ගොවීන් ගොවිබිමට ගෙනීමේ වැඩපිළිවෙල අපි දියත් කළ තියෙනවා. මේ වතාවෙත් යම් වැඩිවීමක් තිබෙනවා බඩඉනුගු වගා කරන ප්‍රමාණය. එයින් කොටසක් දැන්ටමත් මේ සතුන්ට කිරි ගැනීම සඳහා ගස් පිටින් දිනපතාම අරගෙන යනවා. ඒ වගේම ඊට අතිරේකව අපි තව වැදගත් තීන්දුවක් ගත්තා. අමාත්‍යාංශයේ විදියට තෘණ මගාවත් සත්වාහාර භෝගයක් විදියට සලකලා කටයුතු කරන්න තීන්දු කරා. ඒක මෑත කාලේ ගත්ත ඉතාමත් සත්ව පාලනය වෙනුවෙන් නැත්නම් කිරි නිෂ්පාදනය වෙනුවෙන් ගත්ත ඉහළ තීන්දුවක්. ඒ අනුව අපි ඒ තෘණ මගා කරන කට්ටියට CO3, CO4 වගේ ඒ වගේ වර්ග තියෙනවා ගන්නාවක්. ඒ අයටත් අර අනිකුත් භෝගවලට කෘෂි භෝගයක් විදියට සලකලා අවශ්‍ය ආධාර උපකාර ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ බස්නාහිර පළාතේ වගේ තැන්වල තියෙනවා පුරන් වෙච්ච කුඹුරු. වැඩි වතුර නිසා වගා කරන්න බැරි තත්ත්වයන් තියෙනවා එම ප්‍රදේශවලත්. අපි වී වගාවට අතිරේකව ගොවීන්ට අනුමැතිය ලබා දෙනවා මේ තෘණවර්ග අලුත් වර්ගවල තෘණවර්ග වගා කරන්නත්, ඒ වගේම ඒකට අවශ්‍ය සහන ලබා දෙන්නත් ඉදිරියේදී කටයුතු කරනවා. ඒ තුළින් අපිට පුළුවන් මේ කිරි නිෂ්පාදනය වැඩි කරගන්න වැඩපිළිවෙලක් අපි දැන්ටමත් සැලැස්මක් හදලා තියෙනවා. ඉදිරි අවුරුදු 10 ඇතුළත කිරි වලින් මේ රට ස්වයංපෝෂිත කිරීම තමයි බලාපොරොත්තු. ඊට මෙහාය ඉලක්කය ගැනීම තමයි දැන් අපි මේ වෙලාවේ සාකච්ඡා කරලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ සැලැස්මේ තියෙන්නේ අවුරුදු 10කින් 100%ක් නිෂ්පාදනය කරන්න. අපි හිතනවා මේ වැඩපිළිවෙල ගියොත් බොහොම කෙටි කාලෙකදී අපිට අවශ්‍ය කිරි ටික අපේ රටේ නිෂ්පාදනය කරගන්න පුළුවන්
වෙයි. කර ගැනීම සඳහා මම අහන්නේ, ඔබතුමා කිව්වේ දැන් මේ පෝෂ තෘණ භෝග කාණ්ඩයක් ලෙස පිළි අරගෙන තියෙනවා කියන එකනේ? ඒ කාණ්ඩය.
ඒ කියන්නේ සත්ආහාර භෝගයක් විදිහට අපි පිළි අරගෙන තියෙනවා. එතකොට අපි අර අනිත් සහන ප්‍රමාණයත් ලබා දෙන්න පුළුවන්.
ඒක කඩිනමින් ක්‍රියාත්මක කරන්න කියලා අපි
ඉල්ලනවා. ඔව් හොඳයි, බොහොම ස්තුතියි අපි ඒකට.
ඔව් මන්තිනු ඉක්මනට අහන්න.
පොඩි පොඩි පැහැදිලිකරම කරගන්න ගරු කතරගම. ඔව් ගරු ඇමතුමා, ඔබතුමා දන්නවා මේ දවස්වල දැන් වී අස්වැන්න දෙමින් ඉන්නේ. හැබැයි අද දවසේ ගරු ඇමතිතුමා වී රුපියල් අමු වී රුපියල් 70යි මිලදී ගන්නේ, වේලිච්ච වී රුපියල් 90යි මිලදී ගන්නේ. එතකොට රජයෙන් රුපියල් 100ට අර මෝල්ලිමියන් මිලදී ගන්න එක తాවකාලිකව නවත්තලා තියෙනවා. මේ පිළිබඳව පුළුවන් තරම් ඉක්මනට වැඩපිළිවෙළක් යොදවන්න වෙයි. මොකද වී ගොවියා දැන් අන්ත අසන්න වෙලා තියෙනවා. ඒ නිසා කරුණාකරලා මේ පිළිබඳව සොයා බලන්න කියලා මම ඉල්ලීමක් කරනවා ගරු ඇමතිතුමනි.
කන්ත වෙනවා මේ ප්‍රශ්නේ මේ සම්බන්ධ සභාවතුමා දක්වන උනන්දුව පිළිබඳව. මේ වතාවේ අපේ මහා කන්නේ වී අස්වැන්න අපි බලාපොරොත්තු වුණා අර කහලෙඩ තිබුණත්, කොකුපණු රෝග කොකු අනුවන්ගේ රෝගය තිබුණත්, ඒ සියලු ප්‍රශ්න මැද්දේ වුණත් අපිට හොඳ අස්වැන්නක් ලැබෙනවා. ඒතර වී මිලදී ගැනීම සඳහා මේ වෙන විට වැඩපිළිවෙලක් සකස් කරලා තියෙන ප්‍රාදේශීය ලේකම්, ඒ වගේම දිසාපතිවරයා හරහා මේ මිලදී ගැනීම කටයුතු කරන්න. ඒ නිසා අපිට දැන්ටමත් ඒ වැඩි අස්වැන්නක්, මම නැවතත් කියන්නේ මේ වටපණු රෝගයත් ඒ වගේම කහවීමේ රෝගය ඇතුළේ රෝග මැද්දේ වුණත් එන වැඩි අස්වැන්න ගොවි ජනතාවයි තමත් මහන්සියෙන් කරපු කාර්යයක්. ඒක මිලදී ගැනීමේ වගකීම සම්පූර්ණ දිසාපතිවරුන්ට පවරලා තියෙනවා. ඒ වගේම අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදනත් යවලා තියෙනවා. ජනාධිපතිතුමා වෙනමම රැස්වීමක් තියලා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ අවශ්‍ය සහභාගිත්වයෙන් ඒ අවශ්‍ය උපදෙස් සියල්ලම ලබා දීලා තියෙනවා දිසාපතිවරුන්ට. එහෙම අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අයගේ පැත්තෙන් වෙන්නේ මම ඒක සොයා බැලීමට කටයුතු කරනවා. මොකද මේ වෙලාවේ මේ අස්වැන්න මිලදී ගැනීමේ කටයුත්ත රියලේ මණ්ඩලයට නෙමෙයි පැවරලා තියෙන්නේ දිසාපතිවරුන් වෙත.
හරි, බොහොම ස්තුතියි බුද්ධිගපතින ඇත්තමා ප්‍රශ්නය අහන්න ඉක්මනට.
මම අහන කරු කතානායක
අධ්‍යාපන ඇමතිතුමා උත්තර දෙන්න.
ගරු කතානායකතුමනි, ගරු බුද්ධිගපතින මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුර අයන්න එක 2016 වර්ෂයට අදාළ අයවැය යෝජනා අනුව කටයුතු කිරීමේදී 2020 ජනවාරි මාසය වන විට සියලුම රාජ්‍ය සේවක වැටුප් 2015-12-31 වැටුපට සාපේක්ෂව 107% සිට 108% දක්වා ප්‍රතිශතයකින් වැඩි වූ නමුත් විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේම වැටුප් වැඩිවීම 91-92 අතර ප්‍රමාණයක් වීම මත විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලයේ වැටුප් විෂමතාවයක් ඇති වී ඇත. දෙක පිළිතුර ගැටළු විසඳීම සඳහා ක්‍රියාමාර්ග කීපයක් ගත්මුත් මේ දක්වා ඒ විසඳී නොමැත. තුන පිළිතුර සමස්ත රාජ්‍ය සේවයේ නියුතු නිලධාරින්ට සිදු කරන වැටුප් වැඩිවීමක් ඉහත සේවාවන්වල සේවය කරනු ලබන නිලධාරින්ට සිදු කරන ලද වැටුප් වැඩිවීම අතර වැටුප් විෂමතාවයක් ඇති වී තිබේ. මෙම ගැටළු පිළිබඳ සොයා බැලීම සඳහා එවකට අග්‍රාමාත්‍ය තුමා විසින් පත් කරන ලද කමිටු වාර්තාවේ නිර්දේශයන් අතර විශ්වවිද්‍යාල සේවකින්ගේ මෙකී 107% වූ වැටුප් වැඩිවීමේ අයිති ඉවත දැමිය නොහැකි බවද පෙන්වා දී ඇත. ආයන්න ක්‍රියාමාර්ග ගෙන ඇත. දෙක පිළිතුර මුදල් අමාත්‍යාංශ දාත්ක වැටුප් කොමිසම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සහ වෘත්ති සමිති නියෝජිතයින් සමග විවිධ අවස්ථාවල රැස්වීම් මාර්ග ගණනාවක් පවත්වා ඇත. මෙම ගැටළු සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වෘත්ති සමිති අඛණ්ඩව කරලම ඉල්ලීම් පිළිබඳ සොයා බැලීම සඳහා එවකට අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි කමිටුවක් පත් කරන ලද අතර ගැටළුව සම්බන්ධයෙන් නිර්දේශත්වලත් වාර්තාව 2021-05-18 දින බාර දෙන ලදී. තුන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව උසස් අධ්‍යාපන අමාත්‍යාංශ මගින් මුදල් අමාත්‍යාංශ වෙත ලිපි මාර්ගයෙන් මෙම ගැටළු විසඳීමට අවශ්‍ය කටයුතු භාරගෙන ලිඛිතව ඉල්ලා ඇත. 2022-12-14 දින ඇතිව අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර විශ්වවිද්‍යාල කාර්යමණ්ඩල වැටුප් විෂමතා ගැටළු විසඳීම මැයෙන් ඉදිරිපත් වූ අතර එහි නිර්දේශ ක්‍රියාවට නැංවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මගින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට දැන්වීමට තීරණය කර ඇත. 3. ඉහත අමාත්‍ය මණ්ඩල තීරණේ ප්‍රකාරය ඉදිරි කටයුතු සිදු කරනු ලැබේ. අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, ඔබතුමා මේ සම්බන්ධ දීර්ඝ පිළිතුරක් ලබා දුන්නා. ඒ පිළිතුර මත පදනම්ව අද මේ කතා කරන අද දවසේ ඔබතුමා දන්නවා ලංකාවේම විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩල සේවයෙන් ඉවත් වෙලා තියෙනවා. ඒ වගේම උසස් පෙළ උත්තරපත්‍ර පරීක්ෂණයේදී සාමාන්‍යයෙන් කන්ට්‍රෝලින් චීෆ් නැත්නම් පාලන පරීක්ෂක බවට පත් වෙන විශ්වවිද්‍යාල මහාචාර්යවරු. එතකොට ඒ අය උත්තරපත්‍ර උසස් පෙළ උත්තරපත්‍ර පරීක්ෂණයෙන් ඉවත් වෙලා තියෙනවා. දැන් පෙරේදා කොළඹ විශ්වවිද්‍යාලය ඇතුළු වුණු ගැටුමත් එක්ක විශ්වවිද්‍යාලය ඇතුළට පොලිසිය පැන්න කියනවා, විශ්වවිද්‍යාලය ඇතුළට ඇවිල්ලා ඇදගෙන ගියා කියනවා, විශ්වවිද්‍යාලය ඇතුළේ අනද්දෙන ආරක්ෂක අංශයේ සේවකෙක් මිය ගිහිල්ලා තියෙනවා, ඒක කඳුළු ගෑස් ප්‍රහාරය නිසා වෙච්ච මරණයක් කියලා සැක ගන්නවා. ඊයේ මේ තර්ස්ටන් විද්‍යාලයේ අවට මුළු විශ්වවිද්‍යාලයම පිරුණා. මේක ජනාධිපතිතුමා ඉගෙන ගත්ත විශ්වවිද්‍යාලේ, කතානායකතුමා ඉගෙන ගත්ත විශ්වවිද්‍යාලේ, මම හිතන්නේ ඔබතුමත් කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියෙක්. එතකොට මේ රටේ ජනාධිපතිගේ විශ්වවිද්‍යාලේ, මේ රටේ කතානායක තෘතීක අධ්‍යාපන ලැබු විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනයේ භාර ඇමතුමාගේ විශ්වවිද්‍යාලය. එතකොට අනිත් එක ඔබතුමා දන්නවා කොළඹ විශ්වවිද්‍යාලයේ අනිත් ශිෂ්‍ය සංගම් වලට වඩා වෙනස් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් ව්‍යුහයක් තියෙනවා. එතකොට දැන් පෙරේද සිද්ධියෙන් එහි ඉන්න විශේෂ අවශ්‍යතා තියෙන ශිෂ්‍යයන්ට පවා ප්‍රහාර එල්ලලා තියෙනවා. අධ්‍යන කාර්ය මණ්ඩලයට ප්‍රහාර එල්ලලා තියෙනවා. අනධ්‍යන සේවකෙ මිය ගිහිල්ලා තියෙනවා. එතකොට මේ தත්ත්වෙත් එක්ක සහ විශේෂයෙන්ම දැන් අර බදු ක්‍රමයේත් එක්ක විශ්වවිද්‍යාල අධ්‍යන කාර්ය මණ්ඩලයට මුණ දෙන්න වෙලා තියෙන මේ தත්ත්වයන් එක්ක ඔවුන් උසස් පෙළ විභාග පරීක්ෂණෙන් අයින් වීම, ඒ වගේම අද ඉඳලා අකණ්ඩව ප්‍රශ්න අහන්නේ ගරු කතානායක, අද ඉඳලා අකණ්ඩව දේශන වලින් ඉවත් වීම, ඒ වගේම ප්‍රථම උපාධිය පශ්චාත් උපාධි වලට අදාළ සියලු විභාග කටයුතු වලින් සියලු දේශන කටයුතු වලින් සතියන්තයේ දේශන කටයුතු වලින් පාවා අයින් වෙනවා කියලා ෆූට චෙයාර්මන් නැත්නම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ කිව්ව වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගම් වල තමයි වෛද්‍ය පීඨ ආචාර්යවරුත් ඒ තීරණෙත් එක්ක එකතු වෙනවායි කියලා සඳහන් කළා. අනධ්‍යන කාර්ය මණ්ඩල ලබන සතිය එකතු වෙනවා. දැන් මේ කාරණයත් මේ මගේ ප්‍රශ්නෙට භාජනය වෙන කාරණයත් එක්ක යම් මට්ටමක සම්පාතයත් සමහර තැන් වල තියෙනවා. ඉතින් මේ කාරණා සම්බන්ධයෙන් අමාත්‍යංශයේ මොකද්ද මැදිහත් වෙන්නේ?
ගරු මන්ත්‍රීතුමාගේ පළවෙනි ප්‍රශ්නෙට මම පිළිතුරු දුන්න ප්‍රධාන ප්‍රශ්නෙට ඒක අදාළ වෙන්නේ විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වලට. විශ්වවිද්‍යාල මහාචාර්යවරු ආචාර්යවරු සහ අධ්‍යයන කාර්ය මණ්ඩල වලට ගෙවන රිසර්ච් ඇලවන්ස් එකයි ඇකඩමික් ඇලවන්ස් එකයි කියලා දෙකක් තියෙනවා. ඒ ඇලවන්සස් දෙක බේසික් සැලරි එකට එකතු වුණාම එතන වැටු රුපියල් ලක්ෂ 4ට වඩා වැඩි ප්‍රමාණයකට එනවා සමහර අයගේ එක එක තලවල. ඒතර ඒ අය මේ අලුත් බදු ප්‍රතිපත්තිය නිසා ඒ 131 36 වැනි ප්‍රමාණයට බදු අය කිරීමක් වෙනවා. ඉතින් ඒ නිසා විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය මාත් එක්ක සාකච්ඡාවට දෙකක් පැවැත්තුවා. පළවෙනි සාකච්ඡාව මම පත්තල මීට මාසයකට පමණ පෙර එතුමන්ලා සමග කරුණු හතරක් ඉදිරිපත් වුණා. පළවෙනි කාරණය බද්දෙන් ඉවත් කරන්න යම් සහනයක් දෙන්නයි කියලා රිසර්ච් ඇලවන්ස් එකයි ඇකඩමික් ඇලවන්ස් එකයි ඒකට එකතු නොකර. අනිත් කරුණු තුන තමයි පළවෙනි කාරණය සෙබර්ටිකල් ලීව් යනකොට එයා පැසේජ් එක දෙනවා, ඒක නවත්තලා තියෙනවා. දෙක 2020-21 COVID-19 තියෙන කාලේ සෙබටිකල් ගිය අයගේ අවුරුද්ද දෙක පමා වෙලා තිනවා, ඒකට පිළිතුරක් දෙන්න කියන එක. තුන්වෙනි එක විශ්වවිද්‍යාලවලට අවමුත්තාගිසු වෙනත් විදේශ විශ්වවිද්‍යාලත් එක්ක අසංකිරීමේදී තිබෙන කාර්යපටිපාටිය වෙනසක් කරන්නයි කියන එක. ගරු කථානායකතුමනි, මේ සම්බන්ධයෙන් ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යංශය ඇතුළු රාජ්‍ය පරිපාලනය මේ සිළු දෙනත් එක්ක නැවත සාකච්ඡාවක් කළා සති 3කට පෙර. කලහෙන් පස්සේ කැබිනට් පත්‍රිකාව ගියහම පළවෙනි කාරණේ ජාතික වශයෙන් විසඳිය යුතු ප්‍රශ්නයක් මේ බදු ප්‍රතිපත්තියත් එක්ක තමයි IMF එකේ ණය පවා ලැබෙන තත්ත්වයට ඇවිල්ලා තින්නේ. ඒකට යම් විසඳුමක් රජයක් හැටියට ලබා දෙවි විශ්වවිද්‍යාල ආචාර්ය විතරක් නෙවෙයි GMO එක බැංක්ස් මේ ඔක්කොම ඒකට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ ඉහළ බදු මට්ටම නිසා අනිත් ප්‍රශ්න තුනටම පිළිතුරු හැටියට ඒ සියල්ල අනුමත කළා. ඊයේ කන්ෆර්මේෂන් එක අරගෙන තහවුරු අරගෙන කැබිනට් පත්‍රිකාවල අද UGC එකට යවනවා ෆූට එක දැනුවත් කරන්න විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය. මීට අමතරව ඔබතුමා අපේ ප්‍රශ්නෙම අඩංගුයි උසස් පෙළ ප්‍රශ්න පත්‍ර සමීක්ෂණය කිරීම බැලීම. උත්තර පත්‍ර බැලීමේදී වෙන්නේ උසස් පෙළ විශ්වවිද්‍යාල මහාචාර්යවරු ආචාර්යවරු 350ක් පමණ සහභාගී වෙමින් පළවන වටේදී සාම්පල් ටෙස්ට් එකක් කළා, ඉවැලියුේෂන් එකක් කළා, මාකින් ස්කීම් එක හදලා. ඒක හරියාකාරව කරන්න බැරි වුණා විෂන් ගණනාවක ප්‍රධාන විෂයන්. ඒ මොකද මේ ක්‍රියාමාර්ගය නිසා. දෙවෙනි කාරණය තමයි 22 වෙනිදා ආරම්භ කිරීම නියමිතතුනේ උත්තරපත්‍ර සමීක්ෂණය කිරීම. ඒක කරන්න බැරිනවා හේතු දෙකක් නිසා. එකක් ගුරුවරුන්ගේ දීමනාව වැඩි කරන්නයි කිව්වා. ඒකට මම කැබිනට් පත්‍රිකාව දැම්මහම සංයුක්ත දීමනාව රුපියල් 2000 දක්වා වැඩි කළා. ඒ ඇයට දැන් දැනුම් දීලා තිනවා. තව ගුරුවරු 4000ක් පමණ මදි අවශ්‍ය සංඛ්‍යාවට වඩා උත්තරපත්‍ර පරීක්ෂා කරන්න. ඒක. ඒකටත් දැන් පිළිමක් යොදවනවා. ඊයේ හවස මම පැය කහමාරක් ප්‍රධාන ගුරු වෘත්තීය සමිති සමග සාකච්ඡාවක් කළා. යම් යම් විසඳුම් ක්‍රියාමාර්ග යෝජනාවලියකට ආවා. ඊළඟට විශ්වවිද්‍යාල මහාචාර්යවරු 1300ක් අවශ්‍ය වෙනවා උත්තරපත්‍ර සමීක්ෂණය කිරීමේදී. හැම පැනල් එකකම ඊට අදාළ මහාචාර්යවරයෙක් ඉන්න ඕනේ. ඊළඟ පැනල් එකේදී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු ඉන්න ඕනේ. ඒක නිසා විභාග දෙපාර්තමේන්තුවේ යෝජනාවක් අනුව ගිය සතියේදී අමාත්‍ය මණ්ඩලය අනුමත කළා දැනට දෙන උත්තරපත්‍ර පරීක්ෂා කිරීමේ පැනල්සල කරන රාජකාරියට ඒගොල්ලන්ගේ මහාචාර්ය පදවිය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කථිකාචාර්ය කියන අංශ තුනේදී වෙනදට දෙන දීමනාව දෙගුණයකට ආසන්න සංඛ්‍යාවකින් වැඩි කිරීමට. ඒකේ තීන්දුවත් අද දැනුම් දෙනවා UGC එකට අපේ ලේකම්තුමා විසින්. ඒක කන්ෆර්ම් කළා ගිය අවසාන කැබිනට් එකේදී. ඉතින් ඒ අනුව මම බලාපොරොත්තු වෙනවා යහපත් ප්‍රතිචාරයක් දක්වයි කියලා. මොකද මේ විභාග උත්තරපත්‍ර පරීක්ෂා කිරීම මේ නිශ්චිත වකවානුවේ අපි ඉවර කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් ප්‍රතිඵල පමා වෙනවා. එහෙම වුණොත් ඊළඟ විභාගයේ කල් යනවා. එහෙම වුණොත් වෙන්නේ සාමාන්‍ය පෙළ විභාගයටත් ඒක බලපාන්න පුළුවන්. සාමාන්‍ය වාරසටහනටත් බලපාන්න. ඉතින් ඒක නිසා මම ඉල්ලීමක් කරා ඒ සිළු දෙනාගෙන්ම ඊයේ හම්බෙච්ච උත්සව සම්දිත් එක්ක ඔබතුමන්ලා එකඟ වෙලා මේකේ විසඳුම් ක්‍රියාමාර්ගයට එන්න අපිට පුළුවන් ප්‍රමාණය අපි දැන් අමාත්‍යංශය හැටියට කළා තිනවා. ඒක නිසා ඔබතුමන්ලා යහපත් ප්‍රතිචාරයක් දක්වන්නයි කියන ඉල්ලීම කළා විශේෂයෙන්ම මේ දරුවන් වෙනුවෙන්. මොකද අපි දීමනා යම් ප්‍රමාණයකින් වැඩි කළා තිනවා. මේ ආර්ථික අමාරු අවස්ථාවේ වුණත් ඉතින් ඒ තින කාරණය සැලකලා බලලා දරුවන් වෙනුවෙන් ඒකට කරන්නයි කියන ඉල්ලීම මම කළා තිනවා. වතාවන් දෙකක් හම් වෙලා තිනවා නිල වශයෙන්. නොනිල වශයෙන් එයාට දැනුම් දෙන්න කටයුතු කළා
තියෙනවා. ගරු කථානායකතුමාගේ දෙවැනි අතුරු ප්‍රශ්නය මම හිතන්නේ ඔබතුමාටත් ලැබිලා ඇති මේ ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය. ඒ අය ලියමනක් කියවලා තියෙනවා. මම මේ ලිපිය ඔබතුමාට මේ දැන් ලැබෙන්න සලස්වන්න. දැන් අර ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයට අර පරිශ්‍රයට විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම ඇතුළු වුණු දවසේ අර ඇවිල්ලා හිටපු ගුරුවරු දෙන්නෙක් අත්අඩංගුවට ගැනීම සිද්ධිය. දැන් ඒ ගැන ඔබතුමාලා අභ්‍යන්තර පරීක්ෂණයක් පටන් ගන්නවා. ඒ හරි, ඒක ඉවරයි. නමුත් ඒ අතරේ අහන්නේ මයික් එක
පොලිස් දෙපාර්තමේන්තුවට.
ඈ මොකද
අද වෙනකොට ඒ වාර්තාව යවනවා.
ඒ කියන්නේ හදලා ඉවරයි.
අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යාංශය ලේක.
හරි. දැන් ඒ අතරේ රහස් පොලිසිය මේ අය කියලා තියෙන විදිහට අයුතු ජනරාශිය රජයේ දේපළ වලට අලාභානි කිරීම හා සාපරාදී බිය ගැන්වීම අයුතු අවහිරය කියන කාරණා මත මේ අය සම්බන්ධයෙන් ඔවුන්ගේ ගෙවල් වලට ගිහිල්ලා මැදිහත් වීමක් කළ තිබෙනවා. ඉන්න එමෙතුම ප්‍රශ්න හරි වෙනුනේ නැහැ. මේ ඉතින් ඒ නිසා ඔබතුමා මේ කාරණේ පිළිබඳ මැදිහත් වෙන්න ඌමනාව තියෙනවා. ඒ වගේම මේ අය ගියේ සාකච්ඡා කරන්න. හැබැයි දැන් ඒක නිසා මේ මෙන්න මේ කාරණේ පිළිබඳ මැදිහත් වීම. මේ වගේ තමයි මගේ ප්‍රශ්නේ. මගේ ඉවර නැහැ ප්‍රශ්නේ. මම ඔබතුමාගෙන් අහන්නේ. ඔව්. එතකොට මගේ ප්‍රශ්නේ කතානායකතුමා දෙයිද නැහැ මට වෙලාව.
මෙනි ප්‍රශ්නේ දෙයි. මම දැන් උත්තර දෙන්න.
ආ හොඳයි.
දැන් ඊයේ දවසේ වෘත්තීය සමිති ප්‍රධානේවා නියෝජිතයෝ 20ක් එක්ක මම සාකච්ඡා කළා පැය කමාරක්. ප්‍රධාන කරුණු තුනක් ගැන. එකක් ওই ප්‍රශ්නේ ඒ කරුණු අතරින් එතෙන්දී මේ විශේෂ භාරව ඉන්න ජ්‍යෙෂ්ඨ පොලිස් නියෝජ්‍ය පොලිස්පතිතුමා දුරකතනෙන් ඒ ඇයටම සම්බන්ධ කරලා දීලා එතන එකඟතාවයක් වුණ නඩු පැවරීමක් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඒ ප්‍රශ්නේ අපි ඊයේ සමිතියකට පත් කළා. ඊළඟ ප්‍රශ්නය අහන්න.
මම ඔබතුමාගේ අහමින් හිටියේ. දැන් ඔබතුමා දන්නෝ ලංකාවේ බොහෝ දෙනෙක් දන්නෝ 1976 වීරසූරිය ශිෂ්‍ය ඝාතනයේ සිට ඉන්පසු එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුව කාලේ පද්මසිරි ත්‍රිමාවිතාන නිෂ්මී ඇතුළු ඝාතන ගණනාවක් සිද්ධ වුණා. දැන් මේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළට වර්තමාන පොලිස්පතිතුමත් කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියෙක්. එතකොට විශ්වවිද්‍යාල පද්ධතිය තුළට පොලිසිය හමුදාව ඇතුළු වීම දැන් ඊයේ රෑ මගේ විශ්වවිද්‍යාලේ කැලණි විශ්වවිද්‍යාලේ පාරේ නෙවෙයි විශ්වවිද්‍යාලට ඇතුළු වෙන පරිශ්‍ර මාර්ගයට ඇවිල්ලා ඉස්සරහෙන් පිටිපස්සෙන් දෙකම හිර කළා ප්‍රහාර එල්ල කළා තිබුණා. ඉතින් ඒ නිසා ඊළඟ බිල්ලක් විශ්වවිද්‍යාලය තුළින් ගත්තොත් ඒක එක පක්ෂක නෙවේ රටේම කේදවාචකයක් බවට පත්වෙනවා. එනිසා ශිෂ්‍ය සංගම් සහ ආරක්ෂක අංශ අතර යම්කිසි සාකච්ඡාමය ස්වරූපයක් අරගෙන ඔබතුමා මැදිහත් වෙලා මේ ඇතිවෙන්න යන ඛේදනීය තත්ත්වයෙන් විශ්වවිද්‍යාල පද්ධතිය ගලව ගන්න ඔබතුමාට යම්කිසි මැදිහත් වීමක් කරන්න පුළුවන්කමක් තියෙනවද? මොකද මේක අද අත්‍යවශ්‍යම කාරණයක් බවට පත් වෙලා තියෙනවා. ඊයේ රාත්‍රියේ වෙච්ච සිද්ධිය කැලණිය විශ්වවිද්‍යාලේ, ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලේ තැළලා තියෙන සිද්ධියත් එක්ක සා මැදිහත් වෙන්න කියලා මම ඉල්ලනවා. ගරු කතානායකතුමනි, මේ ඔබතුමත් හිටපු විශ්වවිද්‍යාලයට අදාළ කාරණයක්. ඒකයි මේක පොඩ්ඩක් අපි මතු කරන්නේ. මතු කරන්න ඕනේ ඒකයි.
විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් විසින් මීට පෙර අවස්ථා කීපකදීම UGC කේදීම විශ්වවිද්‍යාල පද්ධතිය සම්බන්ධව තිබූ පොදු ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කළා. කැලණි විශ්වවිද්‍යාලය සම්බන්ධව තිබූ ප්‍රශ්නේ මම සම්පූර්ණයෙන් විසඳලා දුන්නා. ඒකට සාකච්ඡාවට ඇවිල්ලා තමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ගේට්ටුව කැඩුවේ මීට මාස 3කට කලින්. ඊට පස්සේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ප්‍රශ්නේ පාලක සභාවයි ආචාර්ය සංගමයයි ශිෂ්‍ය නියෝජිතයෝන්ට දුරකථනෙන් අමතලා, මොකද ඊළඟට ඉන්න අමාරු නිසා ඒ ප්‍රශ්නත් විසඳලා තියෙන අවස්ථාවේ තමයි කිසිදු පූර්ව දැනුම් දීමක් නොමැතිව සති දෙකකට කලින් අමාත්‍යාංශයට ඉබේටම දවල් දෙකට කඩාවැදුනේ. එතකොට මම පාර්ලිමේන්තුවේ දැනුම් දුන්නා නම් සාකච්ඡාවක් කියලා දෙන්න තිබුණා. දැන් විශ්වවිද්‍යාලය විවෘත කළා, අවසානයි. ඒ ප්‍රශ්නේ විසඳුවා. විසඳලා තියෙන්නේ ඒක ආවේ. දැන් මේ සිදුවෙන ප්‍රශ්න සිදුවන්නේ විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ප්‍රශ්න වලට වඩා රටේ තියෙන පොදු ප්‍රශ්න සම්බන්ධයෙන් මූලික කරගෙන. ඉතින් ඒක නිසා මම හැම විටම අපි විවෘතයි උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සාකච්ඡා කරන්න ශිෂ්‍යින් සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න, රුහුණු විශ්වවිද්‍යාල ප්‍රශ්නයක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළා. ඒක දැන්ට UGC එකට යවලා තිනවා. අපි ඕනම වෙලාවක සාකච්ඡාවක් ඉල්ලු ශිෂ්‍ය සංගම් වලට දීලා ඒක සාකච්ඡා කරන්න සූදානම් කියන එක කියනවා. මම මේ කාරණේ විශේෂයෙන් විශ්වවිද්‍යාල පරිශ්‍ර තුලට මේ පොලිසිය ඇතුල් වීම සම්බන්ධයෙන් අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යංශයටත් ගරු අමාත්‍යතුමාටත් පොලිස් දෙපාර්තමේන්තුවටත් ඒ පියවර ගන්නයි කියන කාරණේ මම ඉල්ලීමක් ඉදිරිපත් කළා තිනවා එයාට.
හරි, බොහොම ස්තුතියි. චාණක්‍යන් රාජපුත්‍රම් මැතුමා, සුමිත් කුමාර සුමිත්‍රාරච මන්ත්‍රීතුමා, ජගත් කුමාර මන්ත්‍රීතුමා, ඔබතුමාගේ ප්‍රශ්නේ අහනවද?
අහනව ගරු කතානායකතුමා.
ඔකේ අමාත්‍යංශල අදාළ ප්‍රශ්නයක් සති දෙක කාලයක් ඉල්ලන.
ප්‍රේමනාත් දොළවත්ත මැතුමා, කම්කරු ඇමතුමා උත්තර දෙන්න.
පළවෙනි ප්‍රශ්නය එක මැද පෙරදිග රටවල සුරක්ෂා නිවාස පවතින බව දන්නවාද? ඔහු එම සුරක්ෂා නිවාසවල පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවන බව, නැත ප්‍රමාණවත් ඉඩකඩ සපයා ඇත. ඒ හේතුවෙන් ආරක්ෂාව පතා නිවාසවලට පැමිණෙන ගෘහ සේවිකාවන් සෑන අසරණ භාවයට පත්වෙනවාද කියලා මහල තිනවා. ගෘහස්ථ රැකියා සඳහා විදේශගත වන කාන්තාවන් ඇතැම් අවස්ථාවලදී සේවාස්ථානයන්හි මුහුණ පාන ගැටලු කාර්ය තත්වයන් පදනම් කරගෙන තානාපති කාර්යාල මගින් පවත්වාගෙන නඩත්තු කරගෙන යනු ලබන සුරක්ෂා නිවාසයන්හි රැකවරණ පතා එනවා. මෙහිම පැමිණෙන විගමනික කාන්තාවන්ගේ ආරක්ෂාව, ආහාර පාන, වෛද්‍ය පහසුකම් යනාදිය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදල මගින් සපයනු ලබනවා. ඔවුන්ට තමන්ගේ මුහුණ පෑමට සිදුවන ගැටලුකාරී තත්ත්වය විසඳා ගැනීමෙන් අනතුරුව නැවත වෙනත් සේවාස්ථානයකට හෝ නොයසේ නම් පෙරලා මවුරට වෙත ගෙන්වා ගන්නවා. ඒ සුරක්ෂා නිවාසවල ගොඩනැගිලි විදුලිය, ඒ වගේම ජලය වැනි අවශ්‍යතා සඳහා වියදම් දරනු ලබන්නේ, ඒ වගේම සියලු ඒ අයගේ සෞඛ්‍ය පහසුකම් සඳහා වියදම් දරනු ලබන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විසින්. එසේ වුවත් මෑතකදී ඕමාන් රාජ්‍යයේ රැඳවුම් නිවාස මූලික කොටගෙන ඇති වූ ගැටලුකාරී තත්ත්වය මත එම සුරක්ෂා නිවාසයේ පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලේ හිමිකරු විසින් එයින් වහාම ඉවත් වෙන හැටියට දැනුම් දීලා අපි අලුත් ගොඩනැගිල්ලක් අරගත්තා. අපිට මේ වර්ගාඩි 4000ක පමණ ගොඩනැගිල්ලෙන් ඉවත් වෙන්න සිද්ධ වුණා. ඊට සමගාමීව තානාපති කාර්යාලයේ ආසන්නයේ වෙනස් ස්ථානයකින් නව සුරක්ෂා නිවාසයක් සඳහා ගොඩනැගිලි කුලී පදනම් මත අරගන්න කටයුතු කරලා තිනවා. මෙහි පැමිණි වෙනත් රැඳවියන් විසින් සිදු කරන ලද කලබලකාරී තත්ත්වයන් හේතු කොටගෙන සුරක්ෂා නිවාසය සඳහා ගොඩනැගිලි ලබා දීමට ඒ රටේ ජාතිකයන් අකමැති තත්ත්වයක් පත් වෙලා තියෙනවා. මොකද මේ නීත්‍යානුකූල නොවන මාර්ගවලින් ගිහපු අය මේ ප්‍රශ්න ඇති කරලා ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙච්ච නිසා. නමුත් මේ වෙනකොට ඒ තත්ත්වයන් සමතේකට පත් කරගන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඉහත සඳහන් එක් සුරක්ෂා නිවාසයේ මේ වන විට රැඳී සිටින ගෘහ සේවක සේවිකාවන්ගේ සංඛ්‍යාවන් වෙන වෙනම දක්වන්න ඕමා මේ මේ 228 වෙනිදා තමයි මේ සංඛ්‍යා ලේඛන තියෙන්නේ මොකද මේ ප්‍රශ්නය අහලා ප්‍රශ්නය හදපු දවසේ ඕමාන් රාජ්‍යයේ ඉන්නේ සුරක්ෂා නිවාසයේ 58යි ඩුබායි වල 69යි කතාර් වල නැහැ රියාද් වල 10යි ජිද්දා 4යි මුළු එකතුව 141යි ඉන්නේ සාමාන්‍යයෙන් මේ සංඛ්‍යාව මීට අවුරුදු 4 5කට ඉස්සෙල්ලා ගත්තාම මේක සාමාන්‍යයෙන් එක කාර්යාලයක 500 600 ඒ වගේ ගණන් වල හිටලා ලංකාව වටේ මේ ලෝකේ හැමතැනකම ගත්තාම 2000ක සංඛ්‍යාවක් එළිය හිටියා. නමුත් මේ වෙනකොට සමස්තය 141යි මීටත් වඩා අඩු වෙලා ඇති කියලා මම විශ්වාස කරනවා අද වෙනකොට. එම ගෘහ සේවක සේවිකාවන් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට ඇති පියවර කවරේද යන්න සභාවට දන්වන්නේද? ඔව්. රැකියා සඳහා ගෘහ රැකියා විදේශගත වෙන කාන්තාවන් වසර දෙකක කොන්ත්‍රාත් කාලයකට තමයි විදේශගත වෙන්නේ. විදේශ රැකියා නියෝජිත ආයතන මගින් මෙසේ විදේශගත වන විට ලබන කාන්තාවන් රැකියා සිට ගැටළු සම්බන්ධයෙන් ඔවුන් හා සමග ඔවුන්ගේ රැකියා නියෝජිත ආයතන හා තානාපති කාර්යාලයේ ස්ථාපිත කර ඇති රැකියා සුවසාධන අංශ එක්ව ගැටළු निराකරණය කිරීමේ ක්‍රියාවලියක නිරත වෙනවා. මොනවා හරි ගැටළු ආවම මේ ප්‍රශ්න විසඳලා තමයි ඒ අය එවන්නේ. බොහෝ වෙලාවට ඒ හාම්පුතුන් සමග එහෙම නැත්නම් ඒජන්සි ආයතන සමග තියෙන ගැටළු විසඳලා එවනවා. එකී ගැටළු වල ස්වභාවය අනුව උන් මෙරටට ගෙන්වා ගැනීම හෝ නැවත සේවයේ යෙදවීම එකී කාන්තාවන්ගේ එකඟතාවය සහිතව තානාපති කාර්යාලය මගින් සිදු කරනු ලබනවා අපේ කාර්යාලයන්හි අපේ කාර්ය මණ්ඩලයේ විසින්. එමෙන්ම ස්වයං මාර්ගයෙන් විදේශ රැකියා සොයාගෙන විදේශගත වෙන කාන්තාවන්ගේ වගකීමත් විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විසින් උසනොලු ලබනවා. මෙකී අවස්ථාවලදී මෙරටට පැමිණීම සඳහා යම් නීතිමය ස්වභාවයක් වූ අවස්ථාවලදී ඔවුන්ට මෙන්වා ගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිකුත් කරනු ලබනවා. ඒ ටිකට් පත්‍ර ඒ වගේම දේවල් ඒ රක්ෂණාභරණය බලංගු අවස්ථාවලදී ඒ සියලුම දේවල් කරන්න පුළුවන්. හැබැයි රක්ෂණාභරණ අවසන් වුණයින් පස්සේ කාර්යාංශයේ මගින් සුවිශේෂී අවස්ථාවන් සලකලා බලලා ඒ தත්ත්වය සලකලා බලලා කාර්යාංශය වියදම් කරලා ගේනවා. ඕමානයේ සුරක්ෂා නිවාසයේ පැනනගුණ ගැටලුකාරී තත්ත්වයේ මත මේ වෙනකොට විග්‍රමනික කාන්තාවන් 93 දෙනෙක් ලංකාවට ගෙන්වාගෙන තියෙන එකට 39 දෙනෙක් සඳහා ඒයින් 39 දෙනෙකු සඳහා කාර්යාංශයේ මගින් ගුවන් ටිකට් පත් ලබා දීලා තියෙනවා. ඒ සඳහා ලක්ෂ 160ක් 160 ලක්ෂ 4256ක මුදලක් බෙන් කළා තියෙනවා. නොයසේනම් මේ මන්ද පැන නොනගී ඒ වගේම මෙතනදී සඳහන් කරන්න ඕනි මේ ඕමානයේ සහ ඩුබායි රාජ්‍යයට විසිට් වීසා මගින් ගිහිල්ලා විශාල අපකීර්තියක් අපේ රටටත් ඒ වගේම ඒ රාජ්‍යයන්ව තපහසුතාවයට පත් කරමින් වංචනික මාර්ගවලින් ගියපු උදවිය සම්බන්ධයෙන් සහ ඒවා යවපු අය සම්බන්ධයෙන් මේ වෙනකොට නීතිමය කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මේ සඳහා විශේෂ කැබිනට් අනුමැතිය ජනාධිපතිතුමා ලබා දුන්නා. මේ සඳහා රජයේ මුදල් වියදම් කරලා ඒ අය නැවත ලංකාවට ගෙන්නන්න. ඒ වගේම මේ සඳහා CID එකේ කණ්ඩායමක් ඒ වගේම විශේෂ විමර්ශන කණ්ඩායමක් යවලා ඒ පරීක්ෂණ කටයුතු කරන්න. මේ වෙනකොට ඒ තත්ත්වය ඉතාමත්ම හොඳින් සමතේකට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමාන් රාජ්‍යයේ සහයෝගය මේ සඳහා පූර්ණ වශයෙන් අපිට ලබා දීලා තියෙනවා.
සුති ගරු මාතෘතුමනි, මෙතන ඔබතුමා ඉතාමත් සවිස්තර උත්තරයක් ලබා දුන්නා. ඒ සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. ගරු මාතෘතුමනි, මම ඔබතුමාව මේ වෘත්තීය ශාස්ත්‍රය තුලින් මම වෙන තැනකට යොමු කරනවා. ඒ තමයි අපි කවුරුත් කතා කරන කොරියානු සේවයේ කොරියානු රටේ සේවය සඳහා යන අපේ රටේ ශ්‍රමිකයන් සම්බන්ධයෙන් අපි කවුරුත් දන්නවා දීර්ඝ කාලයක් තිස්සේ කොරියන් රටට ගිහිලා වැඩ කරන්න විශාල සංඛ්‍යාවක් පුරුදු වෙලා තියෙනවා. දැන් අපි කවුරුත් දන්නවා සාමාන්‍යයෙන් අවස්ථා දෙකයි කොරියන් රටේ සේවය කරන්න ලැබෙන්නේ. එක අවුරුදු 4-4 අවුරුදු 5-5 එහෙම තමයි වීසා ගහන්නේ. නමුත් අද වෙනකොට ඒ වීසා දෙපාරක් ගැහුවට ඒ අවුරුදු 10 සීමාවට අඩුවෙන් විශාල පිරිසක් ඉන්නවා. ඉතින් ඒ පුහුණු භාෂාමය දැනුම මේ සියල්ලම තියෙන අය. ඉතින් මේ අය අපිට ඉතාමත් කඩිනමින් යවන්න පුළුවන් නම් එයා යවන්න පුළුවන් පිරිසක්. එතකොට අපිට ඉතාමත් කඩිනමින් දැන් ඔබතුමා දැන් විදේශ විනිමය ගේනවා වගේම ඉතාමත් කඩිනමින් විදේශ විනිමය අපිට ගේන්න පුළුවන් හැකියාවක් තිබෙනවා. ඉතින් ඒ නිසා මම ඔබතුමාට ආරාධනා කරනවා අපිට පුළුවන් හැකියාවක් තිබෙනවා නම් මේ දෙවතාවක් වීසා වැදිලා කොරියාවට ගිය අය පවා අවුරුදු 10 මම හිතන ඔබතුමා උත්තරේදී පැහැදිලි කරයි අවුරුදු 10 සීමාවේ ගැටලුව මොකද්ද කියලා. ඒ අවුරුදු 10ට අඩු සමහරව එකතු වත්තම අවුරුදු 7යි අවුරුදු 6යි අවුරුදු 8යි අපිට කෙටි කාලෙන් හරි අවුරුදු 10 අඩු සීමාව තුල මේ අය කොරියාවට එහෙම වගේම ඊශ්‍රායලයට මේ රටවලට යවලා කඩිනමින් මේ පුහුණු ශ්‍රමිකයන්ව අපිට හැකියාවක් නැද්ද මේ විදේශ විනිමය කඩිනමින් රටට ගේන්න කියන කාර්යය ඔබතුමාගේ මැදිහත් වීම සම්බන්ධයෙන් මම ඒ පිළිබඳ විස්තරයක් දැනගන්න කැමතියි. ඒ කොරියානු රටවල් වල දෙවතාවක් වීසා අරගෙන වැඩ කරපු ශ්‍රමිකයන් වෙනුවෙන්
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා. කොරියානු රාජ්‍යයට විදේශගත ශ්‍රමිකයන් යැවීම HRD මානව සම්පත් දෙපාර්තමේන්තුව කොරියාවේ මානව සම්පත් දෙපාර්තමේන්තුව හරහා තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම ඒකහා ලංකාවේ තියෙන නියෝජිත ආයතනයේ ඔවුන්ගේ ලංකාවේ තියෙන HRD ආයතනය හරහා. ඒත් එක්කම විදේශ සේවා නියුක්ති කාර්යාංශය සම්බන්ධ වෙලා මේ පිටත් කිරීම සිද්ධ කරන්නේ. මෙතනදී සාමාන්‍යයෙන් අවුරුද්දකට 3000ක් 4000ක් ඒ වගේ සංඛ්‍යාවන් පිටත් කරලා යවනවා. මේ ගිය අවුරුද්දේ අපිට 6000 ඉක්මවන්න පුළුවන්කම ලැබුණා කෝටාවටත් වඩා වැඩි ප්‍රමාණයක්. ඒ වගේම ඒ පහුගිය මාස 3-4 ඇතුළත මේ අවුරුද්දේ අලුතෙන් 6500ක කෝටාවක් ලැබිලා තියෙන මූලික වශයෙන් ඒක ඊටත් වඩා ප්‍රමාණයකට යන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. කොහොම වුණත් දෙවතාවක් ඒ රටේ ගිහිල්ලා ඉඳලා එහෙම නැත්නම් එකපතාවක් ඉඳලා ඇවිල්ලා සේවා ගිවිසුම් නැවත නොලැබීම නිසා ඒ රටට යෑමට අපහසු සියලු දෙනා පිළිබඳව තත්ත්වය අපි ඉතාමත්ම හොඳින් පැහැදිලිවම දන්නවා. මේ නිසාම කොරියාවට ගිහිල්ලා කොරියාවේ මානව සම්පත් බාර විශේෂ බාර ඇමතිවරයා සමග එවැගේම ඉමිග්‍රේෂන් එක ආගමන විගමන පාලක බාර අමාත්‍යවරයා සමග මේ පිළිබඳව සාකච්ඡා කරා. විශේෂයෙන්ම මේ අවුරුදු 9ට අඩුවයි අවුරුදු දෙපාරක් යන්න බැරි වෙච්ච අයට ඒ භාෂාව හැකියාව තියෙන අයට අපිට නැවත වතාවක් අවකාශය ලබා දෙන්න කියලා. එතෙන්දී අපි විශේෂයෙන්ම ඉල්ලීම් කරා ඒ අය අඩුමතරමේ E10 කියන වීසා කැටගරියක යටතේ අපිට දීවර ක්ෂේත්‍රයට හරි ලබා ගන්න පුළුවන් නම් එහෙම නැත්නම් AI E7 කැටගරියක යටතේ නැවත වතාවක් ලබා ගැනීම සඳහා කටයුතු කරන්න කියලා. මේ වන විට කොරියානු රාජ්‍යයත් අපිට දීර්ඝකාලීන මිත්‍රයෙක් හැටියට අපිට දැවැන්ත සහයෝගයක් ලබා දෙන රාජ්‍යයක් හැටියට ඒ වගේම මේ රටත් මානව සම්පත් සම්බන්ධයෙන් දැඩි අපහසුතාවයකට පත් වෙලා AIගේ ශ්‍රමිකයන්ගේ අවශ්‍යතාවය වැඩි වෙලා තියෙන නිසා ඒ රාජ්‍යයත් මේ වෙලාවේ අවධානයට ලක් කරමින් ඉන්නවා මේ භාෂා හැකියාව තියෙන ඒ වගේම අධ්‍යක්ෂින් තියෙන පුද්ගලයන් ගන්න. නමුත් ඒ අය වයස පිළිබඳව යම් සැලකිල්ලක් දක්වනවා. වැඩි වයසට ගියයින් පස්සේ සාමාන්‍යයෙන් ඉතින් අවුරුදු 40 45ක් පෙන්නයින් පස්සේ වයස පරිණතභාවයේ ආරම්භ වෙනවා. ඉතින් අර අතේ පය හයියෙන් වැඩ කරන්න ඇඟේ හයියෙන් වැඩ කරන්න තියෙන හැකියාවන් අඩු වෙන නිසා ඒ අය ඒ පිළිබඳව සාකච්ඡා පවත්වමින් ඉන්නවා. කොහොම වුණත් ඒ අයට අපේ මේ අවධානයට ලක් කරලා තිනවා මේ අය නැවත වතාවක් ගන්න කියන එක. නමුත් ඒ අය මේ පිළිබඳව සාකච්ඡා මට්ටමේ තියෙන තවම අවසන් තීරණයක් නැහැ. නමුත් අපිට පුළුවන්කම ලැබුණා කොරියාවට ගිහිල්ලා මේ පිළිබඳව ඉල්ලීම කරලා යහපත් ප්‍රතිචාරයක් වශයෙන් E7 කියන වීසා කැටගරියක යටතේ අපිට ශ්‍රමිකයන් යවන්න අවකාශය ලබා ගන්න අපිට පුළුවන්කම ලැබුණා. ඒ යටතේ මේ වෙනකොට දැනට 100කට අධික ප්‍රමාණයක් වැද්දුම් කරුවන් හැටියට අපි යවලා තියෙනවා. තවත් 400ක පමණ ප්‍රමාණයක් මේ දවස්වල ප්‍රොසෙස් වෙනවා. ඒ අය වැද්දුම් කරුවන් හැටියට යවනවා. ඒ අය අවුරුදු 55 දක්වා කොරියානු රාජ්‍යයේ රැඳී සිටීමට අවකාශය තියෙනවා. ඒ වගේම එයයට එයගේ පවුලේ උදවියට පවා වීසා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතාමත්ම ඉහළ වැටුපක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වැද්දුම් කරුවන්ට අමතරව මේ වෙනකොට පින්තාරු කරුවන්ටත් අපිට අලුත් ජොබ් රැකියා එනවුම් ලබා ගැනීමට අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඒ සඳහා පුහුණු අයවලුන් සොයා ගැනීම, පුහුණු අයවලුන් පුහුණු කෙරවල්, පුහුණු අඩු අය පුහුණු කිරීමේ කටයුතු පවා මේ දවස්වල අපි ආරම්භ කරලා තියෙනවා. අපි මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුමාලට ඒ වගේම ආගෙන ඉන්න සියලු දෙනාට අපි ආරාධනා කරනවා. විශේෂයෙන්ම වැද්දුම් ශිල්පය ඒ වගේම පේන්ටිං වගේ ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය නිපුණතාවය සකස් කරගත්තොත් කොරියාවේ ඉඳලා ආපු අයටත් ඕනෑම කෙනෙකුට ඒ සඳහා නැවත වතාවක් යන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව මෙතුමා අහුවා කෙටි කාලීනව වැඩසටහනක් තියෙනවද කියන එක. අපි දන්නවා අපි ඊශ්‍රායල් රාජ්‍යයට ඇග්‍රිකල්චර් සෙක්ටරේකට කෙටි කාලීනව යවලා අපිට යම් ප්‍රශ්නයක් ඇති වුණා. ඒ ගියපු අය නැවත වතාවක් ආවේ නැති නිසා නැවත වතාවක් අපිට ඒ රටෙන් ඒ සඳහා ජොබ් ඇනවුම් ලබා ගන්න, රැකියා ඇනවුම් ලබා ගන්න පුළුවන්කම අහිමි වෙලා තියෙනවා. දැනට කොරියානු රාජ්‍යයනොත් අපිට වගා සඳහා සීසනල් වර්කර්ස්ලා කෙටි කාලීනව ලබා ගන්න ඍතුමය රැකියා සඳහා අපෙන් ඉල්ලුම් කරලා තියෙනවා. අවශ්‍ය අවසාන අනුමැතිය ලබා දීම පිළිබඳව අපි තවමත් කල්පනා කරමින් ඉන්නවා. මොකද අපිට ඊශ්‍රායලයට වෙච්ච දේම කොරියාවටත් යවලා අපිට කොරියාවේ තියෙන මහා විශාල කිකිලි මරන්න මේ වෙලාවේ බිත්තර ගන්න උමනාවට කිකිලි මරනවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ගිහිල්ලා අපේ අය නතර වෙයි කියලා. ඒ නිසා ඒ පිළිබඳව අපි කොරියානු රාජ්‍ය සමග සාකච්ඡා කරනවා. මාස 6කට ලබා දීලා තියෙන වීසා කාලය මාස 10ක් දක්වා දැනට ඒ අය අපේ ඉල්ලීම මත දීර්ඝ කළා තියෙනවා. ඒක තවත් දුරටත් අවුරුදු 3ක හෝ 5ක ගිවිසුමකට කොරියානු රාජ්‍ය එකඟතාවයේ පළ කරනවා නම් ඉතාමත්ම දැඩි බැඳුම් කර යටතේ ඒ අයව යවන්න අපි බලාපොරොත්තු වෙනවා. යම් කිසි බැඳුම් කර මුදල් සහ දේපළ බැඳුම් කර යටතේ ඒ අය යවන්න බලාපොරොත්තු වෙන. එතනදී අපිට අපේ කෘෂිකාර්මික ප්‍රදේශවලින් විශාල පිරිසක් කොරියාව කරා මාස 10ක් ගිහිලා නැවත වතාවක් ඇවිල්ලා නැවත යෑමේ පදනම මත යවන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි කෙටි කාලීන වශයෙන් අපිට කරන්න තියෙන වැඩපිළිවෙල. ඒකටත් විශාල ආයතන සංඛ්‍යාවක් මේ වෙනකොට අපෙන් ඉල්ලුම් කරලා තියෙනවා. ඒක කොරියාවේ ආණ්ඩුකාරවරුන් කොරියාවේ නගර සභාව විදියට ලංකාවේ නගර සභාව සමග ගිවිසුම් ගත වෙලා තමයි ඒ සුතුමය රැකියා සඳහා යැවීමේ කටයුතු අපි දැනට සූදානම් කරගෙන ඉන්නේ. නමුත් අපි අර ආපු ගමන් මේකට අනුමැතිය දෙන්නේ නැහැ.
අර ඊශ්‍රායලයට වෙච්ච දේ අපිට කොරියාවටත් කරගන්න ඕනේ නැති නිසා.
ගරු මහත්තුමනි ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාගෙන් ප්‍රශ්න අහන්න මට තියෙන තව ඉතුරුලා තියෙන තව එක ප්‍රශ්නයයි. හැබැයි පිළිවෙලින් මధుර විතානගේ මන්ත්‍රීතුමා, යදාමිනි ගුණවර්ධන මන්ත්‍රීතුමා, ඉෂාක් රහුමාන් මන්ත්‍රීතුමා තුන් දෙනාම ඉල්ලුවා. මම මధుර විතානගේ මන්ත්‍රීතුමාට ඊළඟ ප්‍රශ්නෙට
කෙනෙකුට අවස්ථාව දෙන්න.
ඔබතුමා හැකියාවක් තිබෙනවා නම් ඒ අයට ප්‍රශ්න අහන්න ඉඩ දෙන්න.
ගරු ඇමතුමනි, පසුගිය දවසක මේ රටේ ලොකු ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. තායිලන්තේ රැකියා දෙනවා කියලා ලාඕසේ, මියන්මාරේ ගෝල්ඩන් ට්‍රෑංගල් කියන ප්‍රදේශයේ පරිගණක අපරාධ සඳහා ලංකාවේ තරුණ තරුණියන් විකිණීමේ මහා දැවැන්ත ජාවාරමක් සිද්ධ වෙලා තියෙනවා. මම පෞද්ගලික මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා තියෙනවා. ළමයි 120 ගානක් දැන් මට කතා කරලා තොරතුරු තියෙනවා මගේ ගාව. මේ සඳහා සම්පූර්ණයෙන්ම මැදිහත් වෙලා තින්නේ මේ ළමයින්ගේ අති බහුතරයක් යවලා තින්නේ හම්බන්තොට අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් වෙන අනුර සමරනායක නැමැත්තා ඔහුට විරුද්ධ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙත්, ඒ වගේම විදේශ නියුක්ති කාර්යාංශයේ වැටලීමේ එකකටත් පැමිණිලි කරලා තියෙනවා. ඒ වගේ විශාල මුදලක් උන්ඩියල් ක්‍රමයෙන් යවලා තියෙනවා තායිලන්තේ. එතකොට මේ සම්බන්ධයෙන් ප්‍රගතිය මොකද්ද? විශේෂයෙන් මම මේ සම්බන්ධයෙන් තායිලන්ත ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කතා කරාම ඉතාමම දුර්වල ප්‍රතිචාර තමයි ලැබුණේ. මොකද මේ සම්බන්ධයෙන් රජයේ විදිහට දැන් මැදිහත් වෙලා මේ දරුවන්ව බේර ගැනීමේ වැඩපිළිවෙළක් තියෙනවද? ඊට අමතරව ජනතා විමුක්තිරණේ මන්ත්‍රීවරයාව මේ වෙනුවට අත්අඩංගුවට අරන් තියෙනවද කියලා මම දැනගන්න කැමතියි.
මේ පිළිබඳව අපට පැමිණිලි ලැබෙන්න පටන් ගත්ත විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා මේ සම්බන්ධයෙන් අපේ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මැතිතුමාට, ඒ වගේම ඔබතුමාට මේ සම්බන්ධයෙන් කරපු මැදිහත් වීම සම්බන්ධයෙන්. ඒ පිළිබඳව හම්බන්තොට ප්‍රදේශයේ තරුණ තරුණියන් තමයි විශේෂයෙන්ම මේ සඳහා මේ ග්‍රහණයට අහුවෙලා තිබුණේ. අපි කොච්චර කැම්පේන් කරත් කොච්චර කිව්වත් අහුවෙන්න එපා කියලා එක එකයි ඉතින් රැවටිලි දේවල් අරගෙන ආවම අපේ කට්ටිය රැවටෙනවා. ගොඩක් වෙලාවට ඉතින් මිනිස්සු රැවටෙනවානේ. දැනුත් අහුවෙන්න එපා කියලා අපි කියද්දි මේ කූට පුද්ගලයාට අහුවෙලා මේ තරුණ තරුණියෝ මුදල් දීලා තායිලන්තේ බලා ගිහිලා තියෙනවා. තායිලන්තේ පරා ගිහිල්ලා එතනින් නොඑක් රටවල් වලට යවලා, විශේෂයෙන්ම මෙතුමා සඳහන් කරපු ආකාරයටම ඒ අය පාවිච්චි කරලා හැකර්ස්ලා විදියට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ක්‍රෙඩිට් කාඩ් වලින් සල්ලි අදින්, එහෙම නැත්නම් නොඑක් තොරතුරු අරගන්න WhatsApp නම්බර් අරගෙන ඒවලට කරන්නේ. ඉතාමත්ම භයානක ජාවාරමකට තමයි යොදවලා තිබුණේ. මේකේ සුලමුල හොයාගෙන ගිහිල්ලා අපි එක පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තා. ඒ පුද්ගලයා දැනට රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. ඊට පස්සේ මේකේ ප්‍රධාන මහමුලකරුව හොයාගෙන ගියාම ඔහු ජනතා විමුක්ති පෙරමුණේ අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක්. දැනට ඔහුව හොයාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යනවා. ජනතා විමුක්ති පෙරමුණට මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ නීතිඥවරයා මම දැක්කා සමාජ මාධ්‍යයට කියලා තිබුණා, එහෙම මාධ්‍යයක කියලා තිබුණා, එහෙම කෙනෙක් ඉන්නවනම් අපි අල්ලලා දෙනවා කියලා. හැබැයි අපි අල්ලලා දෙනවා කිව්වට අද වෙනකොට ඒ අය පිළිබඳව කිසිදු තොරතුරක් ලබා දෙන්නෙත් නැහැ. මේ මහා මාෆියාවට සම්බන්ධ වෙලා කෝටි ගාණක් මුදල් හම්බ කරලා මේ අපේ දරුවන්ගේ ජීවිත අමාරුවේ දාපු ජනතා විමුක්ති පෙරමුණේ, මේ ජනතා විමුක්ති පෙරමුණේ ජෙප්පෝ කියලාද කොහෙද කියන්නේ නේද? ජෙප්පෝ. ඒ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා හැංගිලා ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ රටවිරුවන් ගැන කතා කරමින්, රටවිරුවන් ගැන නොඑක් ගැන කතා කරමින්, වෙන වෙනම සංවිධාන හදාගෙන රටවිරුවන්ට සල්ලියවන්න එපා කියලා රටවිරුවන්ගේ ගැන අඬලා, දැන් රටවිරුවන්ගේ එක පැත්තකින් ජීවිත අමාරුවේ දැම්ම විතරක් නෙවෙයි, දැන් රටවිරුවෝ තමන්ගේ ආර්ථිකයනුත් බංකොලොත් කරලා තියෙනවා. ඇයි මෙච්චර දවස් කිව්ව සල්ලියවන්න එපා ලංකාවට, අපි එනකන් සල්ලියවන්න එපා කියලා. දැන් ඔන ඩොලර් එක අඩු වෙලා තියෙනවා. දැන් ගෙවන්න වෙන්නේ ඔය අර බත්තර මුල තියෙන මූලස්ථානයේ ගිණුමෙන් තමයි ගෙවන්න වෙන්නේ කියලාත් මතක් කරනවා.
හැමතුමා
ඒ වගේම මේට අමතරව මේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මේ කටයුත්තට අපිට අත්අඩංගුවට ගන්න බැරි වෙලා ඉන්නවා වගේම තවත් අපේක්ෂකෙක් අර චීන අර පෝර නැව කියලා මහ වෙලා විශාල වශයෙන් කතාබහට ලක් වෙච්ච අසූචි නැව ගැනීම සම්බන්ධයෙන්ුත් ප්‍රධාන මූලිකයවට පත් වෙච්ච මන්ත්‍රීවරයා අපේක්ෂක කණ්ඩායමෙ ඉන්නවා කියන එකත් මම මේ වෙලාවේ මතක් කරනවා. වත්තලින් ඡන්ද ඉල්ලන්න බිමා ජයසුන්දර කියන මන්ත්‍රීවරයා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් වගේ තමයි කතා කරන්න වෙන විදිහකට
ප්‍රශ්න දාලා නැහැ.
මේ වගේ මේක තමයි විසඳුම කියලා කියන්නේ කියලා මම මතක් කරනවා.
රෞමන් මන්ත්‍රීමාගේ ප්‍රශ්නේ අහන්න.
ගරු ඇමැතිතුමනි, ඔබගේ ආන ප්‍රශ්න කටාර් රජයේ 2001 ස්ටප්පේට් ශ්‍රී ලංකා ස්කුල් දෝගා කියලා ස්කෝලයක් කරලා තියෙනවා. අපේ ඇමැතුමා අපේ එම්බසි හරහා තමයි ඇරලා තියෙන්නේ. අවුරුදු දනට 23ක් වාගේ වෙනවා. ඒ දරුවෝ ඉන්නවා දැනට ඇමැතිතුමනි 2500ක් වාගේ. 2000කට ඉන්න පුළුවන් අවස්ථාව තියෙනවා මේ අපේ රටේ ආර්ථික ප්‍රශ්න නිසා. ඇමැතිතුමා ඒ ලංකාවෙන් වැඩිපුර අය ගියා. ගිහිල්ලා 500ක් වාගේ ළමයි මේ කාල සීමාව ඇතුළතදී එකතු වෙලා මේ ළමයි එකතු කරලා තියෙන ඉස්කෝලට. හැබැයි ඇමැතිතුමා දැන් අපේ මේ එම්බසියේ තමයි ඉස්කෝල කරන්නේ. අවසරයක් ඒ අයට කාල වේලාවට ගන්න බැරි වුණා. ඒ දරුවෝ 500ක් තියෙද්දී මේ ඉස්කෝල ඉඩ නැහැ කියලා වෙන තැන් වලට දාලා අධ්‍යාපන දීලා තියෙනවා. ඒක නවත්තලා තියෙනවා ඇමැතිතුමා නිසා. දැන් මාසයක් වාගේ වෙලා තියෙනවා නවත්තලා. තාම විසඳුමක් නැහැ. මේකට ඔබ ගන්න පියවර මොනවාද ඇමැතිතුමා? ඉක්මනින් මේකට අවස්ථාවක් ලබා දෙන්න ඕනයි. අපේ රටට මුදල් ගන්න ගියේ අපේ ශ්‍රමිකයෝට ඉතාම බරපතල ප්‍රශ්නයක් වෙනවා. ඔබ දෙන උත්තර මොනවාද ඇමැතිතුමා මේකට?
ඒ මන්ත්‍රීතුමා, විගමනික ශ්‍රමිකයන් සම්බන්ධයෙන් අපේ යුතුකම ඉෂ්ට කිරීම සඳහා අපේ තානාපති කාර්යාලයේ මැදිහත් වෙල මීට වසර ගණනාවකට ඉස්සෙල් පටන් ගත්තා. නමුත් ඒක කමියුනිටි ස්කූල් එකක් විදිහට පවතින්නේ. තානාපති කාර්යාලයේ තානාපතිවරයා ඒකේ නිලබලයෙන් සභාපතිවරයා බවට පත් වෙනවා. නමුත් සමාජයේ කණ්ඩායම එකතු වෙලා තමයි පාසල කරන්නේ. පාසලේ ඇතිවෙච්ච යම් යම් කාරණා මත යම් යම් අර්බුදකාරී තත්ත්වයන් මත උනත් දැනට පාසලේ කටයුතු යාවත්කාලීන වෙලා තියෙනවා, නැවත ක්‍රියාත්මක වෙලා තියෙනවා. පාසල තැන් දෙකක ඔපරේට් වෙලා තියෙනවා වෙනත් ස්ථාන දෙකක කලින්. නමුත් දැනට එක තැනකට ගෙනල්ලා තියෙනවා. නව දැන් ඒ වෙලාවේ එක ස්ථානයක ඉඳලා ක්‍රියාත්මක වෙනවා. පරණ තැනම දැනට 2800ක සිසුන් සංඛ්‍යාවක් ඉගෙනුම ලැබනවා. මේ දැන් ලබාගත්තු වාර්තාව මම හිතන්නේ දැන් තත්ත්වයේ සමතෙකට පත් වෙලා තියෙනවා. ඊට අමතරව ඔබතුමා මතු කරා වගේම ඒ දරුවන්ගේ මේ අවශ්‍යතාවය වෙනුවෙන් අපි කටාර් රාජ්‍ය විතරක් නෙවෙයි ඕමාන් රාජ්‍යෙත් පාසලක් පවතිනවා. ඒ වගේම අනිත් රටවල් වලත් අපි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මැදිහත් වෙලා ඒ රටේ ඉගෙන ගනිද්දී ඒ රටේ ඉගෙන ගන්නත් ලංකාවට ආවම ලංකාව ඉගෙන ගන්නත් පුළුවන් විදිහේ පාසල් පද්ධතියක් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අයගේ අධ්‍යාපනයේ කඩාකප්පල් නොවන විදිහට ඒ රටෙත් මේ රටෙත් සමානව අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් රස්සාව කරන කාලයට දරුවෝ හේ ඉගෙන ගන්නත් මෙහෙට ආවම මෙහෙ ඉගෙන ගන්නත් පුළුවන් ක්‍රමවේදයක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මැදිහත් වෙලා ආරම්භ කරනවා විතරක් නෙවෙයි, තාත්තලා අම්මලා එහෙ ඉන්නව නම් මෙහෙදී ඒ දරුවෝ රැකබලා ගන්න අපි දිවාසුරකු මධ්‍යස්ථාන සහ ඒ වගේම දරුවෝ ඉස්කෝලේ යද්දී ඒ අයට හොස්ටල් පහසුකම් විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් අපි ආරම්භ කරන්න මේකට අවුරුද්දේදී කටයුතු කරනවා කියන එකත් මම මතක් කරන්න බොහොම ස්තුතියි.